හරි. දැන් අපි දන්නවා එතකොට මේ කියන තුන්කූරු පේනුවකින් සොරි මේ කෙවෙනියකින් සිදුරු තුනක් සහිත කෙවෙනියකින් ධාරාව විවතර ගැනීමට අපිට භාවිත කරන්න පුළුවන් තුන්කූරු පේනුවක් කූරු තුනක් සහිත පේනුවක් පමණද? නෑ, අපි සාමාන්‍ය භාවිතයේදී දන්නවා මේකට දෙකූරු පේනු පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි දෙකූරු පේනු භාවිතයේදී ඒර්ත් කම්බිය සම්බන්ධයක් නැති වෙනවා. ඒ නිසා දෙකූරු පේනු බොහෝ විට භාවිත වෙන්නේ සාමාන්‍ය ප්ලාස්ටික් ආවරණවලින් සකස් කරන ලද විද්‍යුත් උපාංගවලට. නමුත් දැන් නූතනේ සියලුම විද්‍යුත් උපකරණ වගේම සම්බන්ධ වෙන්නේ තුන්කූරු ස්කෑපින් පේනු. ඒ නිසා අපි පරිපථයට සම්බන්ධ කිරීම සිදු කරන්නත් ඕනේ කෙවෙනි ඇම්පියර් 13 කෙවෙනි. ඒ කියන්නේ කොටු සිදුරු කොටු ආකාරයට පවතින කෙවෙනි. මේක ඇම්පියර් 13 ම. ඒක තමයි දැනට තියෙන සම්මතය. දැනට නීතියක් හැටියටම ඒක ක්‍රියාත්මක වෙනවා. දැන් වෙළඳපොලේ මේ වගේ රවුල් සිදුරු සහිත කෙවෙනි විකිණීම තහනම්. එතකොට අපේ නිවසේ මේ දැනට අපි මේ කියන්නේ මේ තහනමට කලින් මේ වයරින් කරලා දෙන්නේ එතකොට ගෙවල්වල. එතකොට අපේ නිවසේ භාවිත වෙන්නේ මේ විදිහට රවුල් සිදුරු සහිත කෙවෙනි. ඉතින් ඒ කෙවෙනියකින් අර වගේ අපිට ස්කෑපින් එහෙම නැත්නම් කොටු පින් සහිත පේනුවකට ධාරාව ලබා ගැනීමේදී අර රවුන්ඩ් සිදුර කොටු සිදුරකට පරිවර්තනය වන කොටසක් භාවිත කරන්න සිදු වෙනවා. ඊළඟට පේනුවකට කොහොමද රැහන් සම්බන්ධ වීම සිදු වෙන්නේ? දැන් අපි කලින් කෙවෙනියේදී කිව්වා දකුණු අත පැත්තට සිදුරට තමයි සජීවී රැහන සම්බන්ධ වෙන්නේ. එතකොට පේනුවේ පිටිපස්සේ 10/14 රූපේ ආකාරයට ඒ දකුණු අත පැත්තට සජීවී රැහන සම්බන්ධ නිසා පේනුවේ පිටිපස්සෙන් අපි දකුණු අත පැත්තට තමයි සජීවී රැහන සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට තමයි අර සජීවී රැහනට සජීවී රැහන නිවැරදිව ගැලපෙන්නේ. නමුත් සමහර විදුලි කාර්මිකයන් නොදෙනුවත්කමින් හෝ නොසලකිල්ලෙන් මේ දකුණු අත පැත්තට තියෙන සජීවී රැහන වම් පැත්තට දාලා වම් පැත්තේ තියෙන මේ උදාසීන රැහන දකුණු අත පැත්තට දාලා කෙවෙනිය සකස් කිරීම සිදු වුණොත් සමහර උපකරණවලදී මෙය ගැටලුවක් වෙනවා මේ විදිහට භාවිත කිරීම. අපිට කරන්ට් පදින්නත් පුළුවන් එතකොට. ඒ නිසා නිවැරදිව විදුලි පරිපථයේ සකස් කර ගැනීමෙන් අපේ ආරක්ෂාව භාණ්ඩවල ආරක්ෂාව සිදු කර ගන්න පුළුවන්. ඊළඟට මේ සියලුම විද්‍යුත් උපාංග නිවසේ භාවිත වෙන ගෘහ විද්‍යුත් පරිපථයේ සඳහා සම්බන්ධ කර හැන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ධාරාව නැත්නම් පරිපථයේ ඒ අදාළ උපාංගයට අවශ්‍ය වන ධාරාවට උචිත පරිදි රැහන් භාවිත කරන්න ඕනේ ඒ පරිපථ සඳහා. ඉතින් අපි සාමාන්‍ය නිවසේ රැහන් ඇදීම සඳහා රැහන් එලීම සඳහා භාවිත කරන්නේ බොහෝ විට තනිකම්බියකින් යුත් රැහන. මේ රැහනේ කම්බිය මිලිමීටර 1.13ක් විතර වෙනවා. ඒ වගේම ඇම්පියර් 15 හෝ ඇම්පියර් 13 කෙවෙනි පරිපථ සඳහා වර්ග මිලිමීටර 1.5 සපල හරස්කඩ වර්ගඵලයක් ඇති කම්බි 7කින් යුත් රැහනක් භාවිත කරනවා. ඒක තමයි අපි අර කොළපාට රැහනක් හැටියට භාවිත වෙන්නේ. Right. ඉතින් සජීවී කම්බිය හැඳින ගැනීම සඳහා දුඹුරු පැහැති PVC ආවරණයක් සජීවී රැහෙන වටේට පවතිනවා. ඒ වගේම උදාසීන කම්බිය හැඳින ගැනීම සඳහා නිල් පැහැති PVC ආවරණයක් භාවිත කරනවා. හැබැයි මේ කම්බි දෙකේ මේ රැහන්වල තියෙන කම්බි දෙකේ කිසිම වෙනසක් නෑ හරස්කඩ වර්ගඵලවල. හැබැයි මුල් කාලයේදී මේ සඳහා භාවිත වුණේ රතු සහ කළු වර්ණ දෙක. දැනට සම්මතයේ හැටියට දුඹුරු සහ නිල්. දුඹුරු කියන්නේ සජීවී රැහන, නිල් කියන්නේ උදාසීන රැහන. අපි ඊළඟට බලමු ගෘහ විද්‍යුත් පරිපථ සම්බන්ධය ගැන. ඔබගේ 10.42 කියන පාඩම. පෙළ පොතේ 43 වෙනි පිටුව. ඉතින් මේ ගෘහ විද්‍යුත් පරිපථයේ අපි දන්නවා සෑම බල්බයක්ම කෙවෙනියක්ම සම්බන්ධ වෙලා පවතින පරිපථයට සමාන්තරගත ක්‍රමයකට. එහෙම නැත්නම් මේවා ශ්‍රේණිගත ක්‍රමයකට සම්බන්ධ වීමක් සිදු වෙන්නේ නැහැ. මොකද එකම විභවාන්තරයක් යටතේ මේවා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා එක් උපාංගයක යම් ගැටලුවක් ඇති වුණත් අනිත් සියලු මේවා ක්‍රියාත්මක වීම අපිට ලැබෙන එක වාසියක්. ඒ වගේම තමයි සියලුම උපාංගවලට නියත විභවාන්තරයක් ලබා දීමටත් මේ සමාන්තරගත ක්‍රමය ඉතාම වැදගත්. සෑම විටම මේ ස්විච සම්බන්ධ වෙන්න ඕනේ සජීවී රැහැනට. හැබැයි උදාසීන රැහැනටත් ස්විචයක් දාලා බල්බයක් ඔන් ඔෆ් කිරීම කරන්න පුළුවන්. නමුත් එතන තියෙන ගැටලුව තමයි සජීවී රැහැන තුලින් ධාරාව බල්බේ හෝල්ඩරේ දක්වා ගමන් කරනවා. ඒක වැළකෙන්නේ නැහැ. නමුත් නිව්ට්‍රල් එකෙන් පරිපථයේ සම්බන්ධ කිරීම ඒ හරහා ස්විචයක් දැම්මොත් ඒක වළකිනවා. නමුත් ඒ විදිහට තිබ්බොත් අපිට කරන්ට් පැදීමේ හැකියාව, විදුලි සැර වැදීමේ හැකියාව හෝල්ඩරින් තියෙනවා ස්විච් ඔෆ් කළා. ඉතින් අපි කලිනුත් සඳහන් කළා කෙවෙනි පරිපථ ඇම්පියර් 13ට ඔරොත්තු දෙන රැහන් වලින් නිර්මාණය කරනවායි කියන එක. ඉතින් මෙහි කෙවෙනි පමණක් අඩංගු වෙනසේ තමයි මේ පරිපථය සකස් කිරීම සිදු වෙන්නේ. ඉතින් ඕක තමයි සම්මතය. නමුත් නිවෙස්වල පරිපථ දිහා බැලුවොත් කෙවෙනි තියෙන පරිපථයේම පහනුත් අඩංගු වෙනවා. ඒක සම්මතේ නෙවෙයි. ඉතින් ඊළඟට අපිට වැදගත් කාරණේ තමයි සාමාන්‍යයෙන් කෙවෙනි ගොඩක් කීපයක් සම්බන්ධ වීම වෙනකොට කුඩා ඉඩ ප්‍රමාණයක් තුල වලය පරිපථයක් ආකාරයට සම්බන්ධ කිරීම සිදු කරනවා. ඉතින් මේ වලය පරිපථයක් කියන එක අපි පසුවට කතා කරමු. මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි සෑම ක්‍රෙවණියකටම මාර්ග දෙකකින් රැහන් දෙකක් කරා ධාරාව ගලන නිසා අඩු විශ්කම්භයකින් යුතු රැහන් භාවිත කරන්න පුළුවන්. මෙන්න මේ වලය පරිපථයක් ඔබගේ පෙළ පොතේ 10.15 රූපී දැක්වෙනවා. සාමාන්‍ය වලයක් ආකාරයට සම්බන්ධ වීම සිදු වෙන්නේ රැහන් තුනම රතු පාටින් තියෙන දුමුරු පාටින් සජීවී රැහන, ලී පාටින් උදාසීන රැහන සහ කොළ පාටින් භූගත රැහන. ඒක සෑම කෙවෙනියකටම මේ රැහන් තුනම ගමන් කරන්න ඕනේ. ගමන් කරලා නැවත ඉවතට යෑම සිදු වෙනවා අනිත් කෙවෙනිය සඳහා. ඒක කෙවෙනි අපිට සෑහෙන ප්‍රමාණයක් මෙම ක්‍රමයට සම්බන්ධ කිරීමෙන් වලය පරිපථයක් සකස් කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු 10.43 පාඩම් අනුමාතෘකාව කෙරෙහි. ගෘහ විද්‍යුත් පරිපථයේ ඇති ආරක්ෂක පූර්වෝපාය. ඉතින් මේකෙදී මේ ගෘහ විද්‍යුත් පරිපථයක තියෙන ආරක්ෂක පූර්වෝපාය දිහා බැලුවොත් අපිට පේනවා ශේෂධාරා පරිපත බිඳිනිය ප්‍රධාන වශයෙන්ම නිවසේ ආරක්ෂකයා ලෙස තමයි ක්‍රියා කරන්නේ. පැන්නුම් සුවිචය නැත්නම් RCCB කියලත් කෙටියෙන් හඳුන්වනවා. ඊට අමතරව MCB හෝ විලායක. නමුත් දැන් බොහෝ විට භාවිත වෙන MCB, ඒ කියන්නේ සිඟිති පරිපත බිඳින, ඉතින් මේකෙනුත් යම් ආරක්ෂාවක් පරිපතයට සැලසෙනවා. විශේෂධාරා පරිපත බිඳිනෙන් තියෙන වැඩි වාසිය තමයි විදුලි සැර වැදීමකදී ස්වයංක්‍රීයව කවුරු හරි භාවිත කරන කෙනෙකුට විදුලි සැර වැදුනොත් පරිපතේ ස්වයංක්‍රීයව විවෘත වීම සිදු වෙනවා. ඒ වගේම යම් උපකරණයකදී විදුලි කාන්දු වීමක් සිදු වුනොත් ස්වයංක්‍රීයව විදුලිය කපා හැරීම සිදු වෙනවා. සුවිචයේ විවෘත වීම හරහා, පැන්නුම් සුවිචයේ විවෘත වීම හරහා. ඒ වගේම මුළු නිවසටම ලබා ගන්නා ධාරාව ඇම්පියර් 30කට වඩා වැඩි වූ විට මේ ස්වයංක්‍රීය විවෘත වෙලා විදුලිය කපහැරීම සිදු වෙනවා. මේ නිසා ප්‍රධාන රහෙන් රත් වීම, ගිනි ගැනීම වැනි දේවල් වළකිනවා. ඊළඟට දැන් අපිට නිවසේ යම් ආරක්ෂාවකට මේ MCB පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සිඟිති පරිපත බිඳින. ඉතින් මේවා මගින් සිදු වෙන්නේ මේවා යම් નિયમિત ධාරාවකට ගලා යා හැකි පරිදි සකස් කරලා දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ අදිධාරා ගැලීම වලකිනවා. අදිධාරාවක් ගලන්න උත්සාහ කළොත් ස්වයංක්‍රීය විවෘත වෙලා පරිපතේ විසන්ධි කිරීම සිදු වෙනවා. ඒ නිසා පරිපතේ ගිනි ගැනීමක් හට ගැනීම මේ වගේම වලකිනවා. ඉතින් මෙතනදී වැඩියෙන් අවධානය යොමු කළ යුතු කාරණය තමයි අපි දැන් කලින් සඳහන් කරපු ආකාරයට විදුලි කාන්දු වීමක් සිදු වුණොත්, එමගින් සිදුවන අනතුරු, විදුලි සැර වැදීමක් නිසාම අනතුරු වලට මෙන්න මේ MCB කියන ඒවායින් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. හරි. ඊළඟට අපි බලමු. අපි හිතමු පරිපතේ අපි විදුලිය භාවිත කරන විට මොකක් හරි ක්‍රමයකින් නිවසේ වූ පරිපතේ විදුලිය විසන්ධි වුණයි කියලා. ඉතින් අපි විදුලිය විසන්ධි වුණා නම් අපි මුලින්ම කරන්න ඕනේ අදිධාරා පරිපත බිඳිනිය විවෘත කරන්න ඕනේ. ඒ කියන්නේ ඕෆ් කරන්න. එතකොට අදිධාරා පරිපත බිඳිනේ පවතින්නේ නිවසෙන් පිටතද? පිටති. ඉතින් ඒ නිසා අපි මෙතන ඕෆ් කරලා ඉන්පසු ශේෂධාරා පරිපත බිඳිනේ, එහෙම නැත්නම් පැන්නුම් සුවිචය සහ විලායක, එහෙම නැත්නම් සිඟිති පරිපත බිඳිනේ ලීවර ඉහළට දාලා විවෘත කිරීම සිදු කරනවා, සංවෘත කිරීම සිදු කරනවා. ඉතින් මේ විට විදුලි සැපයීම නැවත කපා හැරෙනවා නම්, එහෙම නැත්නම් ස්විච් ස්වයංක්‍රීයව නැවත ඔෆ් වීමකට ලක් වෙනවා නම් විදුලි කාර්මිකයෙකු ලවා මේ නිවසේ පවතින ගැටලුව නිවැරදි කරගන්න පුළුවන්. ඔබගේ යම් උපකරණයක ලුහුවත් වීමක් මේට බලපාන්න පුළුවන්. නැත්නම් රැහෙන් උණු වීමෙන් කම්බි ගෑවීමෙන් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මීට අමතරව අපිට භාවිත කරන්න පුළුවන් විදුලි පරිපතේ භාවිතයේදී ආරක්ෂක ආරක්ෂාව සඳහා අනුගමනය කිරීම සඳහා පූර්වෝපායන් රාශියක් තියෙනවා. අපි නැවත මේවා මීට අමතරව තියෙන කරුණු කාරණා කතා කරමු. එකක් තමයි අපි විලායකයක් පරිපතේට යොදනවා නම් පැරණි ක්‍රමය අනුව දැන්ටත් සමහර නිවෙස් වල මේ විලායක තියෙනවා. ඒ පරිපථයට නියමිත වූ ඇම්පියර් 6 හෝ ඇම්පියර් 13 විලායක කම්බි පමණක් යොදන්න ඕන. නමුත් අපි ගෙදර තියෙන ඕනෑම කම්බියක් මේ සඳහා භාවිත කිරීමට පෙළඹිලා පවතින. අපි විදුලි දිගුවක් ලබා ගැනීමේදී වෙන තැනකට විදුලිය ලබා ගැනීමේදී මල්ටි ප්ලග් එකක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් බහු පේනුවක් පාවිච්චි කරනවා. හැබැයි මල්ටි ප්ලග් එකකින් යම් කෙවණියකට දැරිය හැකි උපරිම ධාරාවකට වඩා වැඩි ධාරාවක් ලබා ගන්නා සේ උපකරණ සම්බන්ධ වුණොත් ඒ කෙවණිය නැවත රත් වීමෙන් උණු වීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙසේ සම්බන්ධ කිරීම නොකළ යුතුය. අනිත් එක තමයි කෙවෙනි වලට සුදුසු පේනු හැර ප්‍රහන් ඇතුළු කිරීම නොකරන්න ඕන. නොකළ යුතුය. අපි නිතරම කතා කරන දෙයක් තමයි රෙදිමැදීමේදී විදුලි ස්ත්‍රිකේ භාවිත කරන විට රබර් පලසක් මත සිටීම හෝ රබර් පහවාන් පැළඳීම මගින් අපේ ඇඟ හරහා විදුලිය ගමන් කිරීම යම් ලීක් එකක් තියෙනවා නම් අයන් එකේ හෝ සීතකරණී වැනි උපකරණවල ඒක කරන්ට් වැදීම වලකින. ඊළඟට ප්‍රධාන ස්විච් යම් නිවස තුළ යම් විදුලි ගැටලුවක් පවතිනවා නම් අපිට මූලිකවම විසන්ධි කරන්න පුළුවන් ස්විචේ තමයි ප්‍රධාන ස්විචේ. අධිධාරා පරිපථ බිඳිනේනුත් ඒක කරන්න පුළුවන්. ඉතින් යම් කිසි ස්ථානවල නාන කාමර තෙත සහිත ස්ථානවල කුස්සිය වගේ තැන්වල දැවී ගිය විදුලි බල්බ මාරු කිරීමේදී එහෙම මෙන්න මේ කියන අධිධාරා පරිපථ බිඳිනේ හෝ ප්‍රධාන ස්විචේ මගින් විදුලිය විසන්ධි කිරීම කරන්න පුළුවන්. ඉතින් අපි නොකරන දෙයක් තමයි බොහෝ නිවෙස්වල විදුලි උපකරණ භාවිත නොකරන විට කෙවෙනියෙන් පේනුව ගලවා තැබීම ඉතාම වැදගත්. අකුණු ගහන විදුලි සැර වැදීමේ අවස්ථාවලදීත් මේක ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඊළඟ කාරණේ තමයි අකුණු ඇති අවස්ථාවල හැක්කිනම් ගුවන් විදුලි ආදායක එහෙම නැත්නම් එතකොට ඇන්ටනා කියන ඒවා ටීවී ආදී අදාළ පරිපථයේ විසන්ධි කොට තැබීම ඉතාම වැදගත්. ඉතින් එවැනි අවස්ථාවල අධික අකුණු ගහන අවස්ථාවලදී අත්‍යවශ්‍ය නොවන විදුලි උපකරණ භාවිතයේ හැකි තරම් වැළකින්න ඕන. ඉලංකාරණය තමයි දැන් ශරීරයේ තෙත සහිතන තෙමිලා තියෙනවා නම් විදුලි උපකරණ භාවිතයෙන් වළකින්න ඕන. ඒ වගේම තෙත සහිත අත්වලින් ස්විච දැමීම වළකින්න ඕන. විදුලි බලය එන හිටි විට නිවසේ විදුලි උපකරණවල ස්විච සංවෘත නොකළ යුතුය. මොකද එකවර කොපමණ විදුලි ප්‍රමාණයක් එනවාද නැවත සම්බන්ධය තියෙන විට අපි දන්නේ නැහැ. ඒ නිසා ස්විච සංවෘත කිරීමෙන් වළකින්න ඕන. සමහර අවස්ථාවලදී මේ ගෘහස්ත පරිපථයේ තුල ගිනි ගැනීමක් සිදුවන අවස්ථාවකදී වාම අධිධාරා පරිපථ බිඳිනය මගින් නිවසේ විදුලිය විසන්ධි කිරීම කරන්න ඕන. ඊළඟ කාරණේ තමයි පුහුණු කාර්මිකයෙකු ලවා අවශ්‍ය නඩත්තු කටයුතු ඕ විදුලි දිගු ඇති කර ගැනීම කිරීම. දින කීපයකට වරක් වත් ශේෂධාරා පරිපථ බිඳිනේ එහෙම නැත්නම් ට්‍රිප් ස්විචේ නැත්නම් පැන්නුම් ස්විචේ ඇති පරීක්ෂක බොත්තම ඔබා එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න ඕන. ඒක ස්වයංක්‍රීය විවෘත වෙනවා නම් එහි ක්‍රියාකාරීත්වය සිදු වෙනවා. ස්වයංක්‍රීය විවෘත නොවෙනවා නම් බටන් එක ප්‍රෙස් කරපුවාම එහි යම් ගැටලුවක් පවතිනවා. ඒ ගැටලුව නිවැරදි කළ යුතුයි වාම. මොකද නිවසේ ආරක්ෂකයා ලෙස ක්‍රියා කරන්නේ ට්‍රිප් ස්විචේ නිසා. �ළඟට ඉත අපිට වැදගත් ඔබගේ පෙළ පොතේ 45 වෙනි පිටුවේ සඳහන් වන 10.5 කියන අධ්‍යයන කොටස. ඒ කියන්නේ කිලෝවට් ෆැය වලින් විද්‍යුත් ශක්තිය මැනීම. අපි දන්නවා සෑම විදුලි උපකරණයකම වොට් අගයක් සඳහන් වෙලා තියෙනවා. විවිධ වොට් අගයෙන් යුතු බල්බ අපි නිවසේ භාවිත කරනවා. අද වැඩිපුරම විදුලි ඉතිරි කරගන්න පුළුවන් LED බල්බ භාවිතේ. එනිසා අඩු වොට් අගයකින් යුතු LED ආලෝකකරණ සඳහා භාවිත වෙනවා. නිවසේ භාවිත වන විදුලි ඒකක ප්‍රමාණය, විදුලි ප්‍රමාණය මනිනු ලැබෙන්නේ ඒකකයේ තමයි කිලෝවොට් පැය කියන ඒකකය. මේ සංකේතය, මේ ඒකකයේ සංකේතය සිම්පල් K, කැපිටල් W සහ සිම්පල් H. එහෙම නැත්නම් කිලෝ කියන සෑම තැනකදීම K සිම්පල් අකුරකින් ලිවිය යුතුයි. වොට් කියන්නේ විද්‍යාඥයෙකුට ගරු කිරීමක් හැටියට ඒකකයට භාවිත වෙන නිසා එය කැපිටල් අකුරක් වෙනවා. H කියන්නේ පැය කියන එක. සිම්පල් අකුරක් වෙන්න ඕන. තව විදිහකට කියනවා නම් කිලෝවොට් පැය එකක් කියන්නේ වොට් 1000ක, එහෙම නැත්නම් කිලෝවොට් එකක් පැයක් තුල ක්‍රියාත්මක වීමේදී, වොට් 1000ක උපකරණයක් පැයක් තුල ක්‍රියාත්මක වීමේදී වැය වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය. මේක ජූල් වලට හරවන්නත් පුළුවන්. එතකොට අපි දන්නවා කිලෝවොට් එකක් කියන්නේ ඔබගේ පෙළ පොතේ 45 වෙනි පිටුවේ පහළින්ම දැක්වෙන ආකාරයට, කිලෝවොට් පැය එකක් කියන්නේ කිලෝවොට් එක ගුණ කිරීම පැය එක, කිලෝවොට් එකක් කියන්නේ මේ වොට් 1000ක්, පැය එකක් තප්පර කරන්න අපි මොකද කරන්නේ, විනාඩි කරන්න 60න් ගුණ කරනවා, ඒ වගේම විනාඩි තප්පර කරන්න ආයෙ 60කින් ගුණ කරනවා. එහෙම නැත්නම් 3600කින් ගුණ කරනවා. දැන් මේ 1000 ගුණ කිරීම 1, ගුණ කිරීම 60, ගුණ කිරීම 60 කියන මේ හතරේම ගුණිතයෙන් ලැබෙන උත්තරය තමයි 36 ලක්ෂයක් ජූල්. මෙන්න මේ ජූල් 36 ලක්ෂය අපිට කැටිකරයක ලියන්න පුළුවන්. 1 කිලෝවොට් පැය එකක් කියන්නේ 3.6 ගුණ කිරීම 10.6ක් වෙනවා ජූල්. ඒ කියන්නේ මෙච්චර ජූල් ප්‍රමාණයක් අපි විදුලි ශක්තිය හැටියට භාවිත වුණොත් තමයි කිලෝවොට් පැය එකක් කියලා විදුලි මීටරේ එකක් කියන්නේ සඳහන් වෙන්නේ. අපි ඊළඟට බලමු නිවසේ භාවිත වන විදුලි උපකරණවල ක්ෂමතාව සහ භාවිත කරන කාලය දන්නවා නම් වැය වෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය පහසුවෙන් ගණනය කරන්න පුළුවන්. ඒ සඳහා අපිට සමීකරණයක් හැටියට භාවිත කරන්න පුළුවන්. කිලෝවොට් පැය ගණන සමානයි වොට් අගේ බෙදීම 1000 ගුණ කිරීම පැය ගණන කියන සමීකරණය. ඉතින් මේ සඳහා අපිට උදාහරණයකුත් ඔබගේ පෙළ පොතේ සඳහන් වනම උදාහරණයක් අපි නිවැරදි කරගන්න, එහෙම නැත්නම් ඒක විවරණය කරගන්න උත්සාහ ගමු. ඒකේ කියනවා වොට් 100 විදුලි පහන් 4ක් දිනකට පැය 3 බැගින්ද, වොට් 60 බල්බ 5ක් දිනකට පැය 4 බැගින්ද දල්වන්නේ නම් මාසකට පරිභෝජනය කරන විද්‍යුත් ඒකක ගණන කොපමණද කියලා අහනවා. දැන් වොට් 100 විදුලි පහන් 4ක් නම් මුළු වොට් ප්‍රමාණය 100 ගුණ කිරීම 4ක් වෙනවා. එතකොට වොට් 400ක් වෙනවා. දිනකට පැය 3ක්. එහෙනම් ඒක ආයෙ 3ෙන් ගුණ වුණාම වොට් පැය වලින් උත්තරේ එනවා එතන 100 ගුණ කිරීම 4 ගුණ කිරීම 3. 1200ක්. ඊළඟට වොට් 60 පහන් පහක් තියෙන හින්දා 65න් ගුණ වුණාම වොට් 300ක් වෙනවා. ඒක 4ෙන් පැය 4ක් දැල්ලා තබන නිසා 4ෙන් ගුණ වුණාම වොට් පැය කියන අගේ එනවා. මේ දෙකම 1200 බැගින් ලැබෙනවා. සොරි. පළවෙනි අවස්ථාවේදී 1200ක් වෙනවා. දෙවෙනි අවස්ථාවේදී ඒක යම් වෙනසකට ලක් වෙනවා. ඔව් 1200 බැගින් දෙන්නේ. ඊළඟට අපිට මාසකට දැන් මේ අපි භාවිත කරන්නේ මේ කතා කළේ දිනකට. ඉතින් මෙන්න මේ 2400 කියන වොට් පැය අගය 30න් ගුණ කළොත් මාසකටම භාවිත වෙන වොට් පැය ගාන එනවා. අපි මේක කිලෝ කරගන්න, කිලෝවොට් කරගන්න නම් ආයේ 1000න් බෙදලා මාසකට හොයන්න නම් අපි 30න් ගුණ කරන්න ඕනේ. ඒක 1000න් බෙදපුවාම නැවත අපිට කිලෝ වොට් පැය වලින් උත්තරේ එනවා. එහෙමනම් මාසකට වැය කරන මුළු විද්‍යුත් ශක්ති ප්‍රමාණය කිලෝ වොට් පැය 72ක් බව මේකෙන් අපිට මේ ගැටලුව විසඳීමෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකේදී අපිට විදුලි ඒකක සඳහා වැය කරන මුදල දන්නවා නම්, එහෙම නැත්නම් අපි විදුලි බල මණ්ඩලයේ ගෙවිය යුතු මුදල දන්නවා නම් මේ කිලෝවොට් පැය 72 සඳහා අපි වැය කරන මුදල හොයාගන්න පුළුවන්. ඊට අමතරව විදුලි බිල සකස් වෙන ආකාරයත් ඒකේ අපිට බදු මුදල් සහ අනිකුත් කොටස් එකතු වෙලා විදුලි බිල සකස් වෙන ආකාරය පිළිබඳවත් යම් කිසි අවබෝධයක් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පාඩමෙන් අපි සමස්තයක් ලෙස කතා කරනු ලැබුවේ විද්‍යුත් උපකරණයක ක්ෂමතාවය ගැන, විද්‍යුත් උපකරණයක් හරහා විභවන්තරයක් යටතේ අයිධාරාවක් ගලන විට ක්ෂමතාවේ P සමානයි VI කියන සමීකරණය භාවිතයේ, ඒ වගේම විද්‍යුත් උපකරණයක වැයවන විද්‍යුත් ශක්තිය E කියන එක E සමානයි VIT මගින් ලබා ගන්නා බව, ඒ වගේම නිවසේ ඇති විදුලි මීටරේ විද්‍යුත් ශක්තිය මැනෙනුයේ කිලෝවොට් පැය කියන එකකින් kWh කියන, කිලෝවොට් පැය එකක් කියන්නේ ජූල් 36 ලක්ෂයක් කියන කාරණයක්. ඉතින් මේ ආදී ලෙස ඔබට මේ ගැටළු වලට ඔබගේ පෙළපොතේ අභ්‍යාසයේ දක්වන ගැටළු වලට පිළිතුරු ලිවීමට හැකි වේ. ඔබගේ 40 පෙළපොතේ 47 වෙනි පිටුවේ ගැටළු දක්වනවා. ගැටළු 8ක් තියෙනවා. ඒකේ පළවෙනි ගැටළුවේ දක්වන්නේ විදුලි මෝටරයක් මගින් ක්‍රියා කරන ජල පොම්පයක ක්ෂමතාවය වොට් 750යි, විදුලි සැපයීමේ වෝල්ටීතාවය වෝල් 230 නම් මෝටරේ ක්‍රියා කරන විට එය ලබා ගන්නා ධාරාව කොපමණද කියලා අහනවා. ඉතින් මේ සඳහා අපිට භාවිත කරන්න පුළුවන් සමීකරණ කීපයක්ම තියෙනවා. P සමානයි VI කියන සමීකරණය. එතකොට මෙතනදී ධාරාවනේ අහන්නේ. එනම් P සමානයි VI සමීකරණයේ භාවිතයෙන් අපිට P වලාගේ දීලා තියෙනවා වොට් 750ක් කියලා, B වලාගේ තියෙනවා වෝල් 230ක් කියලා. ඒ නිසා වොට් 750 230න් බෙදලා ලබා ගන්නා ධාරාව ගණනය කිරීම කරන්න පුළුවන්. දළ වශයෙන් ඇම්පියර් 3ක් 3.0 ගානක් උත්තරයේ ලෙස ලැබෙන. ඔබ හදලා බලන්න. නැවත මම ඒක ඊළඟ දවසේ විසඳීම් වලට නිවැරදි පිළිතුරු සාකච්ඡා කිරීම සිදු කරන්න. ඊළඟට මෝටරයක් ක්‍රියා කිරීමේදී යාන්ත්‍රික චාලක ශක්තියට අමතරව ජනනීය වන වෙනස් ශක්තියක් නම් කරන්න කියලා කියනවා. දැන් මෝටරයක් ක්‍රියාත්මක වෙන්න අපි විද්‍යුත් ශක්තිය දෙනවා. නමුත් අපි මෝටරයකින් බලාපොරොත්තු වෙන්නේ ඵලදායී ශක්තිය තමයි යාන්ත්‍රික ශක්තිය, චාලක ශක්තිය. මේ චාලක ශක්තියට අමතරව ජනනීය වන වෙනත් ශක්තියක් තමයි තාප ශක්තිය, ශබ්ද ශක්තිය මේ ආදී ලෙස ජනනය වෙන්න පුළුවන්. නමුත් මේ අමතර ශක්තියෙන් ශක්ති හානියක් ලෙස තමයි සැලකෙන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නයට අවධානය යොමු කළොත් විදුලි පන්දම් බල්බයක පිරිවිතර ලෙස දක්වා ඇත්තේ වොට් 2.5 ඇම්පියර් 0.3ක් ලෙස. මෙම බල්බේ ශමතාවේ සොයන්න කියලා කියනවා. එතකොට අපිට ශමතාවේ හොයන්න නම් P සමානයි VI සමීකරණය භාවිත කරන්න පුළුවන්. V කියන්නේ 2.5යි, I කියන්නේ 0.3යි. 2.5 0.3ෙන් ගුණ කරපුවාම අපිට ලැබෙනවා 0.75ක් බල්බේ ශමතාවේ හැටියට. හරි, මේ ගැටලු පිළිබඳව නැවත සාකච්ඡා කිරීම මම ඊළඟ පාඩමෙන් බලාපොරොත්තු වෙනවා. නිවැරදිව ඔබට නැවත සාකච්ඡා කරන්න. ඒ සඳහා ඔබ නිවසේදී මේ ගැටලු වලට යම් ආකාරයකට පිළිතුරු ලිවීමකට උත්සාහ ගන්න. උත්සාහ අරගෙන මාත් සමග ඊළඟ පාඩමෙන් එකතු වුවහොත් අපිට පුළුවන් නැවත මේවා නිවැරදි කරගන්න. ස්තුතියි.